ඌවේගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයුබවන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 10-11 ශ්‍රේණි සඳහා ඉතිහාසය පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ඉතිහාසය පාඩම ඔබට කියලා දෙන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යාකාන්ති ගුරුමෑණියන්.
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අදත් මම ඔබට තෝරාගත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඔබට ලකුණු 18ක් 20ක් පමණ ලබා ගැනීමට හැකි වෙයි කියලා හිතෙන මාතෘකාවක්. ඒ තමයි 10 ශ්‍රේණියේ පෙළ පොතේ ඔබේ 9 වෙනි පාඩම. ඒ කියන්නේ පුනරුදය. මේ මාතෘකාව දෙවන පත්‍රයේ 8 වෙනි හෝ 9 වෙනි ප්‍රශ්නයටත් අදාළයි. පළමු පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න අඩුම තරමේ දෙකක්වත් මේ මාතෘකාවෙන් එනවා. ඒ නිසා මට හිතුණා ඔබට ඉතා වැදගත් කියලා මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරන එක. මුලින්ම අපි බලමු පුනරුදය නිර්වචනය කරගන්නේ කොහොමද කියලා. ඔබ දන්නවනේ මේ වෙනකොටත් ඔබ පුනරුදය නිර්වචනය කරනවා යලි පිබිදීම නැත්නම් යලි ඉපදීම කියලා. එතකොට තවත් විදිහකට කියනවා නම් මියගොස් තිබුණු යුරෝපා සමාජයේ පැරණි ශිෂ්ටාචාරය නැවත පණ ලැබීමක් කියලා හඳුන්වන්න පුළුවනි. යුරෝපා ශිෂ්ටාචාරය ගැන කියනකොට ඒක යුග තුනකට බෙදලා අධ්‍යයනය කරන්න වෙනවා. පළවෙනි එක තමයි පුරාතන යුගය. ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ සිට 5 සියවස දක්වා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1 සිට 500 දක්වා. දෙවැනි යුගය තමයි මධ්‍යතන යුගය. ක්‍රිස්තු වර්ෂ 5 සියවසේ සිට 15 සියවස දක්වා. 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා යුගය. ඊළඟ යුගය අපි නූතන යුගයේ විදිහට සලකනවා ක්‍රිස්තු වර්ෂ 15 සියවසින් පසු යුගය. එතකොට දුවේ පුතේ ඔන්න ඔබ යුරෝපා ශිෂ්ටාචාරය ගැන මේ යුග තුන වෙන් කරලා දැනගෙන හිටියාම ඔබට ඉතාමත් වැදගත් යුගය එහෙම නැත්නම් මේ පාඩමට වඩාත් වැදගත් අදාළ යුගයේ විදිහට අපි කතා කරන්නේ මධ්‍යතන යුගය. එතකොට අපි මේ සාකච්ඡා කරන අවස්ථාවේ මධ්‍යතන යුගයේ කියනකොට ඔබට මතක් වෙන්න ඕනේ ක්‍රිස්තු වර්ෂ 500 ඉඳලා 1500 දක්වා යුගය මධ්‍යතන යුගයේ විදිහට තමයි සලකන්නේ. මේ කියන මධ්‍යතන යුගය යුරෝපයේ අඳුරු යුගය කියලත් හඳුන්වනවා. ඒ කියන්නේ පුරාතන යුගයේ යුරෝපා ශිෂ්ටාචාරය දියුණු තත්ත්වයක තිබුණා. පුරාතනම යුගයේ ශිෂ්ටාචාරය දියුණු මට්ටමක තිබුණා. අපි ඉතිහාසය ගැන කතා කරනකොට ශිෂ්ටාචාර ගැන කතා කරනවා. ඒ කියන්නේ අතීතයේදීම මිනිස්සු ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කරපු යුග තිබිලා තියෙනවා. යුරෝපෙත් එහෙම ග්‍රීක රෝම ශිෂ්ටාචාර දියුණු මට්ටමක තිබිලා තියෙනවා. වටිනා පොත්පත් රචනා වෙලා තිබුණා. මේ පොත්පත් සියල්ලටම යම්කිසි අර්ථයක් තිබුණා මේ යුගවල ග්‍රීක රෝම ශිෂ්ටාචාර කොහොමද තිබුණේ කියන දේ පිළිබඳව. මේවා සංඝවලත් තියලා තිබුණේ පාලකීන් හා පූජකීන්. අත්තනෝමතිකව ජනතාව පාලනය කරන්න පටන් ගත්තා මේවා හංගලා තියලා. මොකද අපේ යම්කිසි කාලයක දියුණු මට්ටමක් අපේ ශිෂ්ටාචාරයේ තිබුණා කියලා ජනතාව දැනගත්තොත් එහෙම පාලකීන්ට පාලනය කිරීම අපහසු වෙනවා. ජනතාව ඒ විදිහට හිතන්න පටන් ගන්නවා. ඒ නිසා පාලකීන්ට පූජකීන්ට ඕනකම තිබුණා මේවා හංගලා තියලා අත්තනෝමතික විදිහට තමන්ට ඕන විදිහට ජනතාව පාලනය කරන්න. ඒ නිසා මේවා සංඝවල තමයි තිබුණේ. ජනතාව පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාර පිළිබඳව අවබෝධයක් ලබා ගන්න දුන්නේම නැහැ. මේ පාලකීන්ගේ රූකඩ බවට ජනතාව පත් කරගෙන හිටියේ. ඒ කියන්නේ පාලකයෝ පූජකයෝ කියන විදිහට තමයි ජනතාව ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මේ මධ්‍යතන යුගය අඳුරු යුගයක් විදිහට සලකනවා. මොකද ජනතාවට චින්තනයක් ඇති කරගන්න අවස්ථාවක් නොදී වහලා තියලා අඳුරේ තමයි ජනතාව තියාගෙන හිටියේ. ඒ නිසයි මධ්‍යතන යුගය අඳුරු යුගයක් විදිහට සලකන්නේ. මධ්‍යතන යුගයේ අවසාන කාලේ වෙනකොට මේ අඳුර වෙනස් කර ගැනීම තමයි අපි පුනරුදය කියලා කියන්නේ. මේ தත්ත්වය වෙනස් වෙලා උදාවුණු නව යුගයේ පුනරුදය ලෙස හඳුන්වනවා. එහෙමනම් ඔබ දැනගෙන ඉන්න ඕනේ පුනරුදය ඇතිවීමට බලපෑ හේතු මොනවද කියලා. මුලින්ම ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට ඉලක්ක වෙන තැනක් තමයි පුනරුදය ඇතිවීමට බලපෑ හේතු. සමහර විට දෙකක් තුනක් අහලා ලකුණු පහක් හයක් දෙන්න පුළුවනි. ඒතර පළවෙනි එක තමයි කොන්ස්තන්තිනෝපල් නගරයේ තුර්කීන්ට යටත් වීම. කොන්ස්තන්තිනෝපල් නගරය කියන්නේ මධ්‍යතන යුගයේ අවසාන කාලේ වෙනකොට ඉතා දියුණු වෙළඳ නගරයක්. යුරෝපා හා ආසියා මහද්වීපවල වෙළඳ කටයුතු සිදු වුණේ මේ නගරය කේන්ද්‍ර කරගෙන. මේ කාලේ යුරෝපා උගත්තු විශාල පිරිසක් මේ නගරයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙලයි හිටියේ කොන්ස්තන්තිනෝපල් නගරයේ. ඒත් ක්‍රිස්තු වර්ෂ 1453 මේ නගරය ඉස්ලාම් භක්තිකයන් වූ තුර්කීන්ට යටත් වෙනවා. ඒ නිසා ග්‍රීක රෝම උගත්තු පොත්පත් රැගෙන නැවත යුරෝපා රටවලට ගොස් ඒවා අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්‍රීක රෝම සංස්කෘතිවල යලි පිබිදීමක් පුනර්ජීවයක් ඇති වෙන්නේ. ඔන්න එහෙමනම් පුනරුදය ඇතිවීමට බලපෑ ප්‍රබලම හේතුවක් තමයි කොන්ස්තන්තිනෝපල් නගරයේ තුර්කීන්ට යටත් වීම. තුර්කීන් කියලා කියන්නේ කොන්ස්තන්තිනෝපල් නගරයේ ආශ්‍රිතවම තියෙන රට. ඒතර මේ යටත් වීම නිසා සිද්ධ වෙන්නේ කොන්ස්තන්තිනෝපල් නගරයේ සංඝවල තිබුණු පොත්පත් රැගෙන යුරෝපා ජාතීන් ඔවුන්ගේ රටවලට ගිහිල්ලා මේවා අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අර තිබුණු ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල නැවත පිබිදීමක් ඇති වෙනවා. දෙවෙනි කරුණ තමයි පුනරුදය ඇතිවීමට බලපෑ වෙළඳාමේ දියුණුව හා නව ධනවතුන් බිහිවීම. ක්‍රිස්තු වර්ෂ 12 සියවසේ ඉඳලම පෙර අපර දිග රටවල් අතර දියුණු වෙළඳාම නිසා ඉතාලියේ වැනීසිය ජිනෝවා නගරවලින් නව ධනවත්තු බිහි වෙනවා. මේ අය කලාත්මක කටයුතු වලට අනුග්‍රහය දෙන්න ඉදිරිපත් වෙනවා. මේ ප්‍රබල හේතුව නිසා පුනරුදය ඉතාලියෙන් ආරම්භ වුණා. උදාහරණ තමයි ඉතාලියේ ෆ්ලොරෙන්ස් නගරයේ සිටි මෙඩිසි නම් ධනවත් පවුල කලා කටයුතු වලට අනුග්‍රහය දුන්නා. දරුවනේ, මේ කරුණේදී මට ඔබට තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි අපි මේ කතා කළ ඉතාලිය, ෆ්ලොරෙන්ස් නගරය, වැනීසිය, ජිනෝවා, ඊළඟට කොන්ස්තන්තිනෝපල් වගේ ස්ථාන ලෝකසිතීමේ ලකුණු කරන්න එනවා. එතකොට ඕකෙන් එකක් හෝ දෙකක් ලෝකසිතීමේ ලකුණු කරන්න එනවා. ඔබ දැනගෙන ඉන්න ඕනේ මේ නගර කොහෙද ස්ථානගත වෙලා තියෙන්නේ කියලා. සිතියම අධ්‍යයනය කරනකොට ඔබට වැදගත් වෙන්නේ පාඩමින් පාඩම ඊට අදාළ නගර, එහෙම නැත්නම් රටවල් කොහෙද ස්ථානගත වෙලා තියෙන්නේ කියලා දැනගෙනම ඔබ පාඩම කරන එක. මෙන්න ඔබට ඇවිත් තිනවා 2016 සාමාන්‍ය පෙළ ලෝක සිතියමේ ඉතාලිය හා කොන්ස්තන්තිනෝබල් නගරේ ලකුණු කරන්න ඇවිල්ලා තිබුණා. ඊළඟට 2017 රෝමය වරහන් ඇතුලේ අපිට කියන්න පුළුවන් වතිකානුව රෝමයට කියන නමක් ලකුණු කරන්න තිබුණා. ඊළඟට 2018 වතිකානුවම කියලා ලකුණු කරන්න ඇවිල්ලා තිබුණා. 2019 ඉතාලිය ලකුණු කරන්න ඇවිත් තිබුණා. ඒ වගේම දරුවනේ පෞගිය ප්‍රශ්න පත්‍රයේ 2020 වැනිසිය ඔබට ලකුණු කරන්න ඇවිත් තිබුණා. එතකොට ඔබට තේරෙනවා පෞගිය ප්‍රශ්න පත්‍ර පහේම මේ ඉතාලියේ ප්‍රබල නගර හෝ කොන්ස්තන්තිනෝපල් නගරය හෝ ලකුණු කරන්න එනවා. ඔබ ඒවා ස්ථානගත වෙලා තියෙන තැන් දැනගන්න. අපි කතා කරමින් හිටියේ පුනරුදය ඇතිවීමට හේතුනේ. ඔන්න අපි දෙකක් කතා කරා, කොන්ස්තන්තිනෝපල් තුර්කීන්ට යටත් වීම සහ වෙළඳාමේ දියුණුව හා නව ධනවතුන් බිහිවීම. ඊළඟ හේතුව තමයි දරුවනේ බුද්ධි ප්‍රබෝධය. මධ්‍යතන යුගයේ මුල් භාගයේ ආගමික ආයතන මුල් කරගෙන දේව ධර්මය, දර්ශනය, නීතිය වගේ විෂයන් පමණයි ඉගෙන ගත්තේ මධ්‍යතන යුගයේ මුල් කාලේ. ඒත් අවසන් කාලයේ වෙනකොට 12 සියවසෙන් පස්සේ වගේ වෙනකොට නව අධ්‍යාපන ආයතන බිහි වෙන්න පටන් ගන්නවා. ඒ වගේ පැරණි සාහිත්‍ය, නාට්‍ය, ඉතිහාසය, ශබ්ද විද්‍යාව වගේ නව විෂයන් ඉගෙනගත් උගත්තු බිහි වුණා. එහිදී බුද්ධි ප්‍රබෝධය පුනරුදයට බලපෑවා. ඒ වගේම 1454 දී ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් සමග පොත්පත් සුලභ වෙන්න පටන් ගත්තා. ඊළඟට පොත්පත් ගැන ප්‍රබල උනන්දුවක් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඔන්න මෙතන සිද්ධ වුණේ බුද්ධියේ වෙනසක්. බුද්ධියේ ඉපදීමක්, ප්‍රබෝධයක් සිද්ධ වුණා. මේ බුද්ධි ප්‍රබෝධය බලපානවා මිනිස්සු නව විදියට හිතන්න සහ නව දේවල් හොයාගන්න සහ නව දේවල් කරන්න. අන්න එහෙමනම් බුද්ධි ප්‍රබෝධය බලපෑවා පුනරුදය ඇති වෙන්න. තව කරුණක් තමයි පල්ලියේ ආධිපත්‍ය විවේචනයට ලක්වීම. අපි කිව්වා පල්ලියේ පූජකවරුන් සහ රජවරුන් ජනතාව රූකඩ විදිහට තියාගන්න උත්සාහ කළා කියලා මේ පොත්පත් ටික සංගවලා අඳුරේ ජනතාව තියාගත්තා කියලා. මෙන්න මේ ආධිපත්‍ය නිසා තමයි ජනතාවට නව විදියට හිතන්න, චින්තනයක් ඇති කරගන්න, නව දේවල් කරන්න අවස්ථාව නැති වෙලා තිබුණේ. ඔන්න දැන් බුද්ධි ප්‍රබෝධයත් එක්ක නව උගත්තු බිහි වෙලා පල්ලියේ ආධිපත්‍ය විවේචනය කරන්න පටන් ගන්නවා. මධ්‍යතන යුගයේ පාප් වහන්සේ හා පල්ලිය විශාල බලයක් පවත්වා ගනිමින් මිනිස්සුන්ට විශාල බලපෑමක් එල්ල කළා. සමහර පූජකවරු ආගමික පැත්තට වඩා ලෞකිකත්වයට බර වෙලා හිටියේ. පුනරුද සමයේ උගත් චින්තකයන් පැතිරීමේ ප්‍රතිඵලයක් විදිහට පල්ලිය විවේචනය කරන්න පටන් ගත්තා. එය පුනරුදයට විශේෂයෙන් බලපෑවා. මේ පල්ලිය විවේචනය කළ උගත්තු අතර කැපී පෙනුනේ එංගලන්තයේ ජෝන් වයික්ලිප්, බොහිමියාවේ ජෝන් හස්, ප්‍රංශයේ ඉරාස්මස්, ජර්මනියේ මාටින් ලූත වගේ අය. ඔන්න ඔබ මතක තබා ගන්න, පුනරුදයට විශේෂයෙන් බලපාපු එක හේතුවක් තමයි පල්ලියේ ආධිපත්‍ය විවේචනයට ලක්වීම. මේ විවේචනයට ලක් කරපු උගත්තු අතර හිටියේ අය කවුද කියලා ඇහුවොත් එහෙම 2 අහලා ලකුණු 2ක්, එහෙම නැත්නම් 4 අහලා ලකුණු 4ක් වගේ ඇහුවොත් එහෙම ප්‍රබලයෝ ඔබ මතක තබා ගත යුතු 4 ඉන්නවා. එංගලන්තයේ ජෝන් වයික්ලිෆ්, බොහිමියාවේ ජෝන් හස්, ප්‍රංශයේ ඉරාස්මස්, ජර්මනියේ මාටින් ලූතර් වගේ අය. ඉතින් ඔබ හොඳින් මතක තබා ගන්න පුනරුදය ඇතිවීමට මෙන්න මේ අපි කතා කරපු කරුණු බලපෑවා. මේ ආකාරයට පුනරුදයක් යුරෝපයේ සිදුවීම තුලින් විවිධ අංශවල ප්‍රබෝධයක් ඇති වුණා. මේ ගැනත් ඔබෙන් ලොකු ලකුණකට අහනවා. මේ වගේ වෙනස්කම් ඇති වුණේ කුමන අංශවලද කියලා දැන් අපි බලමු. එකක් තමයි ශාස්ත්‍රීය අංශය. තව එකක් තමයි දේශපාලන අංශය. ඒ වගේම ආර්ථික අංශය, විද්‍යාත්මක අංශය වගේ රටේ තියෙන හැම අංශයකම මේ පුනරුදයත් එක්ක විශේෂ වෙනස්කම් සිද්ධ වුණා. මේ අංශවලින් ශාස්ත්‍රීය ප්‍රබෝධයට උදාහරණයක් ලෙස ඔබ දැනගන්න ඕනි භාෂාව, සාහිත්‍ය හා කලා ශිල්පවල ඇති වූ ප්‍රබෝධය. භාෂාවේ පුනර්ජීවය ගැන කතා කරනකොට මධ්‍යතන යුගයේ ගෝත්‍රික භාෂා පරිහරණය නිසා ග්‍රීක්, ලතින් භාෂාවලට තැනක් තිබුණේ නැහැ. පුනරුද කාලයේ ග්‍රීක්, ලතින් භාෂාවෙන් ලියවුණු පොත්පත් පරිශීලනය නිසා ඒ භාෂාවලට නවෝදයක් ඇති වුණා. මේ භාෂා භාවිතයේ විලාසිතාවක් වුණා. මේ කාලේ බිහිවුණු ගත් කතුවරු රැසක් හිටියා. උදාහරණ තමයි ඉතාලියේ ඩාන්ටේ, පෙට්‍රාක්, බොකෑෂියෝ වගේ ගත් කතුවරු. එංගලන්තයේ සර් තෝමස් මුවර්, ෆ්‍රැන්සිස් බේකන්, විලියම් ෂේක්ස්පියර්. ප්‍රංශයේ ඉරාස්මස්, අලගියරි, ඩාන්ටේ, පෙට්‍රාක් වගේ අය ප්‍රබල ගත් කතුවරු බවට පත් වෙලා හිටියා. ඒ කාලේ ලියවුණු කෘති අතර අලිගේරි ඩාන්ටේගේ ඩිවිනා කොමිඩියා කෘතිය, පෙට්‍රාගේ ලෝරාට සැහැලි කවි වැනි ග්‍රන්ථ ඉතාම වැදගත්. මේ වගේ තැන්වලිනුත් ඔබෙන් ප්‍රශ්න අහනවා. දැන් අපි කලා ශිල්ප ගැන කතා කළොත් එහෙම ඔබ මතක තබා ගන්න මේ හැම අංශයකම දරුවනේ ඔබට මධ්‍යතන යුගයේ ලක්ෂණ හා පුනරුදයේ ලක්ෂණ, පුනරුද සමයේ ලක්ෂණ කියලා වෙන් කරගෙන චාට් එකක් වගේ හදාගත්තා නම් ඔබට මතක තබා ගැනීම පහසුවක් ඇති වෙනවා සහ ප්‍රශ්නට උත්තර ලියනකොට ගලපලා ලියා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කලා ශිල්ප මධ්‍යතන යුගයේ මොන ලක්ෂණද තිබුණේ, පුනරුද සමයේ මොන ලක්ෂණද තිබුණේ, භාෂාව කොහොමද, මධ්‍යතන යුගයේ කොහොමද, පුනරුද සමයේ කොහොමද. ඒ වගේ මේ හැම අංශයක්ම ඔබට වගුගත කරලා හරි කමන්න තියාගත්තා නම් පහසු වෙනවා ප්‍රශ්නවලට උත්තර ලිවීමේදී. ඔන කලා ශිල්ප ගැන එහෙම කතා කළොත් එහෙම මධ්‍යතන යුගයේ කලා ශිල්පවල මෙන්න මේ ලක්ෂණ තිබිලා තියෙනවා. ශිල්පීන් ශ්‍රේණි වශයෙන් තමයි සංවිධානය වුණේ. ඊළඟට නිර්මාණ හඳුන්වව ශිල්පීන්ගේ නමින් නෙවෙයි ශ්‍රේණි නමින්. ඊළඟට ආගමික නැඹුරුව අනිවාර්යයෙන්ම මධ්‍යතන යුගයේ තිබුණා. අඳුරු යුගයේ ඊළඟට අනුග්‍රහය තිබුණේ පල්ලියෙන් විතරයි. ඒ කියන්නේ පල්ලිය කැමති දේවල් විතරයි කලා ශිල්ප විදිහට එළිදක්වන්න පුළුවන්කම තිබුණේ මේ මධ්‍යතන යුගයේ. කියන්නේ අඳුරු යුගයේ, පුනරුදයට පෙර යුගයේ. ඊළඟට ආගමික ඉගැන්වීම් මත තමයි සියලු කලා ශිල්ප ගොඩනගන්න පුළුවන්කම තිබුණේ. ඔන්න මධ්‍යතන යුගයේ, එහෙම නැත්නම් පුනරුදයට පෙර යුගයේ කලා ශිල්ප වල ලක්ෂණ තමයි ඕවා. ඔබ ඒක නිර්මාණාත්මක සටහනකට ගන්න. ශිල්පීන් ශ්‍රේණි විදිහට හිටියේ, ශ්‍රේණි නමින් තමයි කලා ශිල්ප හඳුන්වන්නේ. ආගමික නැඹුරුව විශේෂයි, අනුග්‍රහය දුන්නේ පල්ලිය විතරයි, ඊළඟට ආගමික ඉගැන්වීම් මත විතරයි කලා ශිල්ප කරන්න පුළුවන්කම තිබුණේ. පුනරුද කාලේ වෙනත් ලක්ෂණ ඔන ළඟ ළඟ ලියාගත්තහම මතක තබා ගැනීම ලේසි. ශ්‍රේණි ලෙස සංවිධානය වුණේ නැහැ. ඊළඟට අනුග්‍රහයට ධනවත්තු ඉදිරිපත් වුණා. අපි කියවනේ මධ්‍යතන යුගයේ අනුග්‍රහය පල්ලිය විතරයි කියලා. පුනරුද කාලයේ ධනවතුන් ඉදිරිපත් වුණා අනුග්‍රහය දෙන්න. ඊළඟට අපි කිව ආගමික නැඹුරුව විතරයි තිබුණේ කියලා. මධ්‍යතන යුගයේ පුනරුද කාලයේ ලෞකික රසවින්දනයට තැන ලැබුණා, තමන් කැමති පෞද්ගලිකත්වයට. ඊළඟට දක්ෂතා ඉදිරිපත් කරනකොට ශ්‍රේණි නමින් හඳුන්වලා තිබුණාට මධ්‍යතන යුගයේ පුනරුද කාලේ වෙනකොට සාදීනව දක්ෂතා තම තමන්ට ඉදිරිපත් කරන්න අවස්ථාවකුත් ලැබුණා. ඒ වගේම පෞද්ගලිකත්වයටත් මුල් තැන ලැබුණා. ඔන කලා ශිල්පවල සිදුවුණු වෙනස, තිබුණු ලක්ෂණ සහ පුනරුද කාලයේ ලක්ෂණ ඔබට දැන් පැහැදිලි. මේ ආකාරයට ඔබ දැනගන්න ඕනේ කලාශිල්පවල වෙනස්කම්, ඊළඟට විශේෂිප්තම අංශ තමයි කලාශිල්පවල චිත්‍ර කලාව කියන එක. දැන් අපි පොදුවේ කලාශිල්පවල වෙනස්කම් කතා කළා. එකින් එක ගත්තොත් එහෙම ප්‍රබලම කලාශිල්ප කීපයක් ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. එකක් තමයි චිත්‍ර කලාව. චිත්‍ර කලාව සඳහා වැදගත් මධ්‍යස්ථානයක් උනේ ඉතාලියේ ෆ්ලොරෙන්ස් කියන නගරේ. මේ චිත්‍රවල විශේෂ ලක්ෂණයක් තමයි ස්වභාවිකත්වයට මුල් තැන දීම. ඒ නිසා නිරුවත්, අඩ නිරුවත් චිත්‍ර ඒ කාලේ බිහි වුණා. මොකද හිර කරලා තිබුණු මිනිස් හැඟීම් නිදහස ලැබුණ ගමන් සීමාව ඉක්මවා යන ස්වභාවය සාමාන්‍ය දෙයක්. ඒ නිසා දේව රූපම ඇඳ ඇඳ හිටපු චිත්‍ර ශිල්පීන් නිදහස ලැබුණ ගමන් නිරුවත් අඩ නිරුවත් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මෙතෙක් ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාමරීතුමේ වැනි අය තමයි චිත්‍රයට නඟලා තිබුණේ. ඊළඟට තව ධනවතුන්ගේ රූපත් චිත්‍රයට නඟලා තිබුණා. හැබැයි චිත්‍ර ශිල්පයේ විශේෂ ලක්ෂණයක් තමයි පුනරුදය ඇති වුණාට පස්සේ පෞද්ගලිකත්වයට මුල් තැන ලැබීම, ලෞකිකත්වයට මුල් තැන ලැබීම. මේ කාලේ හිටපු ප්‍රබල චිත්‍ර ශිල්පීන් ගැනත් අහනවා. ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජෙලෝ, රෆායෙල්, මැසෙක්සියෝ, බොට්ටිචෙල්ලි වගේ අය ප්‍රබල චිත්‍ර ශිල්පීන්. මේ අයගෙනුත් ප්‍රධානම කෙනෙක් තමයි ලියනාඩෝ ඩා වින්චි. මෙයා චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි, කවියෙක්, සංගීතඥයෙක්, විද්‍යාඥයෙක්, ප්‍රායෝගික ඉංජිනේරුවෙක්. මෙයාගේ ප්‍රබල චිත්‍ර අතර මොනාලිසා, අන්තිම රාත්‍රී, භෝජනය අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රබලයෙක් තමයි කලාශිල්පවල මයිකල් ආන්ජෙලෝ. මෙයා චිත්‍ර, මූර්ති, ගෘහ නිර්මාණ වගේ දේවල් කරන කෙනෙක්. ඔහුගේ ප්‍රබල චිත්‍ර සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ චිත්‍ර ප්‍රබලයි. ඊළඟට අවසාන විනිශ්චය කියන චිත්‍රය. ඊළඟට ආදම්ගේ චිත්‍රය කියලා එකක් තියෙනවා. මෙන්න මේ කියන ඒවා මයිකල් ආන්ජෙලෝගේ ප්‍රබල චිත්‍ර. එයා ප්‍රතිමා කලාවේ අග්‍රගන්නේ ප්‍රතිමා ශිල්පියා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කිරිගරුණින් ප්‍රතිමා නෙලීම විශේෂ ලක්ෂණයක්. මේකටත් උදාහරණ තියෙනවා. මෙඩිසි පවුලේ ලොරෙන්සෝ මෙඩිසි. ඊළඟට පියටා, මෝසෙස්ගේ ප්‍රතිමාව, දාවිද්ගේ ප්‍රතිමාව. මේ ප්‍රතිමා දීලා කාගේ නිර්මාණද කියලා ඔබෙන් අහනවා දරුවනි. එතකොට මයිකල් ආන්ජෙලෝගේ ප්‍රබල නිර්මාණ මේවා. මෙඩිසි පවුලේ ලොරෙන්සෝ මෙඩිසි, චිපියටා, මෝසෙස්ගේ ප්‍රතිමාව, දාවිද්ගේ ප්‍රතිමාව. අග්‍රගන්්‍යම ප්‍රතිමා ශිල්පියා වන මයිකල් ආන්ජෙලෝ තමයි නිර්මාණය කරන්නේ. ඔය අපි කිව්ව චිත්‍ර ගැන. ඒ වගේම මේ පුනරුද කාලයේ තවත් කතා කළ යුතු අංශයක් තමයි ගෘහ නිර්මාණ. ඔබට පුළුවනි දරුවනි, මං අර මුලින් කීවා වගේ මේකත් මධ්‍යතන යුගයේ සහ පුනරුද සමයේ කියලා වෙන්වෙන්ව එකතන නිර්මාණ කරගන්න. එතකොට ඔබට මතක තබා ගැනීම පහසු වෙනවා. ගෘහ නිර්මාණ ශිල්පීන් අතර මයිකල් ආන්ජෙලෝ, ලියනාඩෝ ඩා වින්චි, රෆායෙල් අපිට වැදගත් විදිහට සලකන්න පුළුවන්. මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ වල ලක්ෂණ තමයි උල් කේතු ආකාර ආරුක්කු. පුනරුද කාලයේ වටකුරු ආරුක්කු. මධ්‍යතන යුගයේ උල් කේතු ආකාර ආරුක්කු තිබුණා. පුනරුද සමයේ වටකුරු ආරුක්කු. ඊළඟට උස් වහල මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ වල තිබුණු විශේෂ ලක්ෂණයක් උස් වහලක් තිබුණා. පුනරුද කාලයේ උස් කුළුණු හදලා තිබුණා මේ ගෘහ නිර්මාණ වල. රෝම ආභාෂය තමයි පුනරුද කාලයේ සිද්ධ වුණේ. ඊළඟට මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ පිරමීඩ හැදී කුළුණු තමයි තිබුණේ. හැබැයි පුනරුද සමය වෙනකොට උස් කුළුණු බවට එනවා, පරිවර්තනය වෙනවා. ඊළඟට අර්ධ ගෝලාකාර ශිඛර සකස් කරලා තිබුණා පුනරුද කාලේ. ඒකට උදාහරණ තියෙනවා රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානය, ෆ්ලොරෙන්සි ආසන දේව මැදුර වගේ වෙයි අර්ධගෝලාකාර ශිඛර නිර්මාණය කරලා තියෙනවා. මේ පුනරුද කාලයේ ගෘහ නිර්මාණවල විශේෂිත ලක්ෂණයක්. ඔය කිව්වේ ගෘහ නිර්මාණ ගැන. තවත් මම කිව්වා බොහෝ අවස්ථාවල බොහෝ ක්ෂේත්‍රවල මේ පුනරුදේ නිසා වෙනස්කම් සිද්ධ වුණා කියලා. ඒ වගේ වෙනස්කම් සිදු වුණු තවත් වැදගත්ම ක්ෂේත්‍රයක් තමයි දරුවනේ විද්‍යාත්මක පැත්ත. එතකොට මේ පුනරුද කාලේ විද්‍යාවේ දියුණුවකුත් සිද්ධ වෙනවා. නව උගත්තු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමකට පෙළඹුණා. දැන් චින්තන විප්ලවයක් ඇති වෙලා මිනිස්සු අලුත් විදිහට හිතන්න පටන් අරගෙන නව දේවල් හොයන්න පටන් අරගෙන ඔන්න දැන් මේගොල්ලෝ විද්‍යාත්මක සොයා බැලීම් කරනවා පෘථුවිය, ඉරහඳ, තාරකා වගේ දේවල් ගැන. හැම තැනක්ම නිරීක්ෂණය කරන්න මේ අය පෙළඹෙනවා. ඒ විද්‍යාත්මක සොයා බැලීම් ගැන අනිවාර්යයෙන්ම ඔබෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ නිසා සොයා ගැනීම මොනවද, කළ පුද්ගලයින් කවුද කියන එක ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඔබට අදාළ කොටස සොයා ගැනීම කීපයක් සහ පුද්ගලයින් මතක තියාගන්න. පෘථුවිය ගෝලාකාර බවත්, අනිකුත් ග්‍රහයන් සූර්යා වටේ පරිභ්‍රමණය වන බවත් සොයාගත්තේ පෝලන්ත ජාතික නිකලස් කොපර්නිකස්. මෙයා හඳුන්වනවා තාරකා විද්‍යාවේ පියා කියන විරුද නාමය. පෘථුවිය ගෝලාකාර බවත්, අනිකුත් ග්‍රහයන් සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කියලා හොයාගත්තේ පෝලන්ත ජාතික නිකලස් කොපර්නිකස්, තාරකා විද්‍යාවේ පියා. ඊළඟට ගුරුත්වාකර්ෂණ නියමයේ ඔබ දන්නවා ඉංගලන්ත ජාතික අයිසෙක් නිව්ටන්. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යා වටේ ඉලිප්ස ආකාරව ගමන් ගන්නා බව ජර්මන් ජාතික ජොහන්නස් කෙප්ලර්. ඊළඟට දුරදක්නේ ආකාශ වස්තු නිරීක්ෂණයේ ඉතාලි ජාතික ගැලිලියෝ ගැලිලි. මෙයාවත් හඳුන්වන්නේ අත්හදා බැලීමේ පියා කියලා. ඊළඟට මිනිස් සිරුර රුධිර සංසරණ පද්ධතිය ඉංග්‍රීසි ජාතික විලියම් හාවේ විසින් හොයාගත්තා. ලෙඩ රෝග සෑදීමට තුඩු දෙන හේතු හා ප්‍රතිකර්ම ස්විස් ජාතික වෛද්‍ය පැරසර්සස්. රුධිරයේ හදවතේ දකුණු කෝෂයෙන් පිට වී ගොස් පෙනහැලි මගින් පිරිසිදු වී යලි හදවතට පැමිණ සිරුර පුරා විසිර යාම් පිළිබඳව මයිකල් සර්ටිස් කියන විද්‍යාඥයා හොයාගත්තා. ඊළඟට ඔබ දන්නවා මුද්‍රණ යන්ත්‍රය ඉතා වැදගත් දෙයක් පුනරුදේ නිසා ඇති වුණු වෙනස්කම් වලට ජොහන්නස් ගුටෙන්බර්ග්. ඔන්න ඔය කියන සොයා ගැනීම සහ සොයා ගැනීම කළ පුද්ගලයන් ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. 2016 සාමාන්‍ය පෙළ කෙටි ප්‍රශ්න පත්‍රයේ 33 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා මධ්‍යතන යුගයේ යුරෝපයේ ඇරඹුණු පුනරුදේ නිසා විවිධ ක්ෂේත්‍රවල බොහෝ වෙනස්කම් සිදුවිය. ලියනාඩෝ ඩාවින්චි ප්‍රසිද්ධියට පත් වූයේ කවර ක්ෂේත්‍රයකටද? 1 වෛද්‍ය විද්‍යාව, 2 චිත්‍ර කලාව, 3 දේශ ගවේෂණය, 4 සාහිත්‍ය. ඔබ දන්නව දරුවනේ ලියනාඩෝ ඩාවින්චි මේ කියපු 4 ප්‍රසිද්ධියටපත් උනේ චිත්‍රකලාව සම්බන්ධයෙන්. 2018 සාමාන්‍ය පෙළ පත්‍රයේ 30 වෙනි ප්‍රශ්නය අහලා තිබුණේ මෙහිම. යුරෝපයේ පුනරුද සමයේ ප්‍රසිද්ධියටපත් වූ පුද්ගලයන් එක තීරුවේද, ඔවුන් ප්‍රසිද්ධියටපත් වූ ක්ෂේත්‍ර 2 තීරුවේද දැක්වේ. 1-2 තීරු ගලපා පිළිතුරු තෝරන්න කියලා තිබුණා 2018. පළවෙනි තීරුවේ තියෙනවා නම් 3ක් මයිකල් ආන්ජිලෝ, බර්තෝලමියු ඩයස්, විලියම් හාවි. දෙවෙනි තීරුවේ තියෙනවා ඒ දේශ ගවේෂණයේ බී චිත්‍ර ශිල්පයේ සී ආගමික ප්‍රතිසංස්කරණ ඩී වෛද්‍ය විද්‍යාව. ඉතින් ඔබට තෝරා ගැනීම පහසුයි. මයිකල් ආන්ජිලෝ මෙතන තියෙන ආකාරයට ඔබට තෝරා ගන්න පුළුවන්. එතකොට චිත්‍ර ශිල්පී මයිකල් ආන්ජලෝ, බර්තෝලමි උඩයිස් කියන්නේ දේශ ගවේෂණය, විලියම් හාවේ කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාව. ඒ විදිහට ඔබ උත්තරේ තෝරගන්න ඕනේ. 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ 8 ප්‍රශ්නයේ අහලා තිබුණා. 1. පුනරුදය නිසා ප්‍රසිද්ධියටපත් ඉතාලියේ නගර 3ක් නම් කරන්න ලකුණු 3යි. අපි මුලින් කතා කළා ෆ්ලොරෙන්ස්, වෙනීසිය, ජිනෝවා, රෝමය හඳුන්වන්න පුළුවන්. එතකොට දෙවෙනි කොටසේ ලකුණු 4 ප්‍රශ්නයට අහලා තියෙනවා නව සොයා ගැනීම 4ක් A B C D යටතේ ඒවට සම්බන්ධ පුද්ගලයින් අනුපිළිවෙලින් නම් කරන්න කියලා. ලකුණු 4ක් ලැබෙනවා. A තියෙනවා පෘථුවියේ ගෝලාකාර බව, B දුරේක්ෂයේ නිපදවීම, C ගුරුත්වාකර්ෂණ නියමය, D මුද්‍රණ යන්ත්‍රය. අනිත් තීරුවේ තියෙනවා ඔන සම්බන්ධ පුද්ගලයින් අනුපිළිවෙලින් නම් කරන්න තියෙන්නේ. එතකොට ගෝලාකාර බව නිකලස් කොපර්නිකස්, දුරේක්ෂයේ ගැලිලියෝ ගැලිලි, ගුරුත්වාකර්ෂණයේ අයිසෙක් නිව්ටන්, මුද්‍රණ යන්ත්‍රය ගුටෙන්බර්ග්. ඔබට එයට ලකුණු 4ක් ලැබෙනවා 2018. 2018ේම ලකුණු 3ක් ලබාගෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. පුනරුද සමයේ ප්‍රසිද්ධියටපත් චිත්‍ර නිර්මාණ 3ක් නම් කරන්න. ප්‍රසිද්ධියටපත් චිත්‍ර නිර්මාණ 3ක්. නිර්මාණ රසක් තියෙනවා, ඔබට තියෙන්නේ 3ක් නම් කරන්න. මොනාලිසා, අවසාන විනිශ්චය, අන්තිම රාත්‍රී භෝජනය, ඊළඟට ආදම්ගේ චිත්‍රය, දේවදරුවන්, ඔය වගේ චිත්‍රවලින් 3ක් නම් කරපුවාම ලකුණු 3ක් ලැබෙනවා. 2018 8 ප්‍රශ්නයේ 3 කොටසේ ලකුණු 2ක් ලැබෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. මානවවාදී යනුවෙන් කුමක් අදහස් වේද කියලා. මෙයත් පුනරුදයේ විශේෂ ලක්ෂණයක්. ඔබ දැන් දන්නවා මධ්‍යතන යුගයේ සියල්ලටම වඩා ආගම සහ ආගමික විෂයන් උතුම් කොට සැලකුවානේ. ඒත් පුනරුදයේ ප්‍රතිඵලයක් විදිහට හැම දෙයක් දෙසම විචාරාත්මකව බලන්න මිනිස්සු පෙළඹිලා හිටියා. ඒ නිසා සියල්ලටම වඩා මිනිසා උතුම් කොට සැලකීම සමාජයේ ව්‍යාප්ත වුණා. ඒකට තමයි මානවවාදය කියලා කියන්නේ. සියල්ලටම වඩා මිනිසා උතුම් කොට සැලකීම. දේවියන් උතුම් කොට සැලකීම මධ්‍යතන යුගයේ තිබුණා. මිනිසා උතුම් කොට සැලකීම පුනරුදයේ සිද්ධ වුණු දෙයක්. ඒකට අපි කියනවා මානවවාදය කියලා. මේකත් ලකුණු 2ක් ලැබෙන ප්‍රශ්නයකට අහලා තිබුණා. ඒ නිසා මිනිසා උතුම් කොට සැලකීම කියන එක ප්‍රමාණවත් වෙනවා ඒ ලකුණු 2 ලබා ගන්න. මෙතෙක් අපි කතා කළේ විවිධ ක්ෂේත්‍රවල ඇති වුණු දියුණුව සහ පුනරුදය නිසා නව සොයා ගැනීම ගැනනේ. මීළඟට ඔබ සරල අවබෝධයක් ලබා ගන්න ඕනි පුනරුදය නිසා දේශපාලන ආර්ථික ක්ෂේත්‍රවල මොන වගේ වෙනස්කම් සිද්ධ වුණාද කියලා. මෙහිදී මධ්‍යතන යුගයේ දේශපාලනයේ පුනරුද සමයේ දේශපාලනයේ හා සිදු වූ වෙනස්කම් වර්ග කරගත්තාම ලේසියි. මධ්‍යතන යුගයේ දේශපාලනය ගැන කතා කළොත් එහෙම වැඩවසම් ක්‍රමය තමයි ඒ කාලේ තිබුණේ. ඒ කියන්නේ ඉඩම් භුක්තිය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. ප්‍රදේශ පාලනයේ ඉඩම් හිමි වංශාධිපතිවරුන්ට පවරලා තිබුණා. ඔවුන් රජුට වඩා බලයක් භුක්ති විඳා. රටක් ජාතියක් යන හැඟීමක් තිබුණේ නැහැ. වැඩවසම් ක්‍රමයේ තිබුණේ මධ්‍යතන යුගයේ. එතකොට ප්‍රාදේශීය වශයෙන් බලවත්තු හිටියේ, රජු ඒ තරම් බලවත්ුනේ නැහැ. මිනිස්සු ප්‍රාදේශීය බලවතත් එක්ක ජීවත් වුණේ. තමන්ගේ රට ජාතිය කියන හැඟීම මධ්‍යතන යුගයේ තිබුණේ නැහැ. හැබැයි පුනරුද සමයේ දේශපාලනයේ ඇති වුණු වෙනසක් තමයි ජාතික රාජ්‍ය බිහිවීම කියන එක. වෙන්වෙන්ව තිබූ ප්‍රාදේශීය රාජ්‍ය එක්කොට එක් රජ කෙනෙක් යටතේ එක්සත් කිරීම තමයි ජාතික රාජ්‍ය කියලා කියන්නේ. වෙන්වෙන්ව තිබූ ප්‍රාදේශීය රාජ්‍ය එකතු කරලා එක් රජ කෙනෙක් යටතේ එක්සත් කිරීම. රජු වටා බලතල කේන්ද්‍රගත වෙලා තිබුණා. ඒකේ ප්‍රතිඵල එහෙම නැත්නම් සිදු වුණු වෙනස්කම් වෙළඳාම දියුණුව සමග මුදල් උපයාගත් මධ්‍යම පන්තියක් බිහි වුණා. වේලෙන්දන්, බැංකුකරුවන්, නැව් හිමියන් වගේ අය බිහි වුණා. ඔවුන් බලවත් වීම හා වංශාධිපතින්ගේ බලතල ගිලිහී යාමක් සිද්ධ වුණා. රජවරු මධ්‍යම පන්තිකයන්ගේ සහාය ලබා ගත්තා. ඔය කිව්වේ දේශපාලන නවෝදය. ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම මධ්‍යතන යුගයේ ප්‍රවේණිය කේන්ද්‍ර කරගෙන තිබුණු ආර්ථිකය බිඳ වැටිලා ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇතිවීම විශේෂ ලක්ෂණයක් වුණා. වෙළඳාමේ දියුණුවට රාජ්‍ය අනුග්‍රහය දුන්නා. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක්, ඊළඟට ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. නව මුහුදු මාර්ග හොයාගත්තා. ඒ නිසා පෙරදිග හා ඇමරිකා මහාද්වීපයේ යටත් වීස පිහිටුව වුණා. ඊළඟට ඒ රටවල වෙළඳ ද්‍රව්‍ය, කුළු බඩු, රන් රිදී, මුතු මැණික්, ඇතුන්, ඇද්දල වගේ දේවල් තමන්ගේ රටවලට ගෙන ගොස්, තමන්ගේ ප්‍රදේශවලට ගෙන ගොස් වෙළඳාම් කළා. ඒ වගේම මුදල් භාවිතයත් වැඩි වුණා. මුදල් භාවිතය අනාරක්ෂිත වෙනකොට බැංකු, රක්ෂණ ක්‍රම වගේ දේවලුත් ඇති වුණා. ඔන්න ආර්ථික වශයෙන් සිදුවුණු වෙනස්කම් අපි ඔය කතා කරේ. තවත් දරුවනේ දැනගෙන සිටිය යුතු ප්‍රධානම ලක්ෂණයක් තමයි දේශ ගවේෂණය හා නව වෙළඳ මාර්ග සොයා ගැනීම. දේශ ගවේෂණයත් එක්ක සිදුවුණු දෙයක් තමයි නව වෙළඳ මාර්ග සොයා ගැනීම. අපි කතා කළා ක්‍රිස්තු වර්ෂ 1453 දී තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කළා කියලා. මේ සිද්ධිය නිසා පෙර අපර දිදිග වෙළඳ කටයුතු වලට බාධා ඇති වුණා. වෙළඳ මාර්ග සියල්ලම වහලා දැම්මා. ඒ නිසා යුරෝපා ජාතීන් නව මුහුදු මාර්ග හොයාගෙන ගියා. මේ නව මුහුදු මාර්ග හොයාගන්න ඒ අයට විශේෂ අවස්ථාවල් රැසක් සිද්ධ කරලා තිබුණා. මේ යුරෝපා රටවල සිද්ධ වෙලා තිබුණා. ඒව තමයි නාවික ගමන්වල සුරක්ෂිතව යෙදීමට මාලිමාව, උතුරුතරු මාපකය වගේ දේවල් නිපදවලා තිබුණේ. ඊළඟට ලෝකේ ගෝලාකාර බව හොයාගෙන තිබුණා. ටොලමිගේ ලෝක සිතියම නිසා ලොකු අවබෝධයක් ලැබුණා. ඊළඟට ජාතික රාජ්‍ය දේශ ගවේෂණය සඳහා අනුග්‍රහය ලබා දුන්නා. මෙන්න මේ හේතු නිසා දේශ ගවේෂණය කරන්න පහසු වුණා. මුලින්ම දේශ ගවේෂණයට උනන්දු වුණේ පෘතුගාලයයි ඉස්පාඤ්ඤයයි කියන රටවල් දෙක. පෘතුගාලයේ නාවික හෙන්රි විශේෂ අනුග්‍රහයක් දුන්නා දේශ ගවේෂණය සිදු කිරීම සඳහා. මේ දේශ ගවේෂණය නිසා ලෝකේ බොහෝ ප්‍රදේශ යුරෝපීයන්ට හොයා ගන්න පුළුවන් වුණා. මේක දේශ ගවේෂණයේ ප්‍රතිඵලයක්. ඒ හොයාගත් ප්‍රදේශ බැලුවොත් එහෙම බර්තෝලමියු ඩයස් පෘතුගාලයේ කුණාටු තුඩුව කියන එක හොයාගත්තා. ඊළඟට පෘතුගාලයේ රජු නැවතත් එය සුබපැතීමේ තුඩුව ලෙස නම් කරා. වාස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට ළඟා වුණා. ආසියාවට පැමිණි ප්‍රථම මාර්ගය. ක්‍රිස්ටෝපර් කොලම්බස් බටහිර ඉන්දියාවේ දූපත් හොයාගත්තා. ඇමරිගෝ වෙෂ්පුෂි ඇමරිකාව හොයාගත්තා. ෆර්ඩිනන්ඩ් මැගලන් පිලිපීනේ හොයාගත්තා. කැබේ සහෝදරයෝ කැනඩාව හොයාගත්තා. ඉතින් දරුවනේ, අපි මේ අවසාන වශයෙන් කතා කළ කොටසිනුත් ඔබට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. 2016 සාමාන්‍ය පෙළ පත්‍රයේ දෙවෙනි පත්‍රයේ එක ප්‍රශ්නේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. ඉන්දියාවට ගොඩබැස තමන් ක්‍රිස්තියානින් හා කුළුබඩු සොයා පැමිණි බව ප්‍රකාශ කළ තැනැත්තා කවුද? වාස්කෝ ද ගාමා. ඔබ දන්නවා. 2018 සාමාන්‍ය පෙළ දෙක පත්‍රයේ 8 ප්‍රශ්නේ ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නයක් තිබුණා. දේශ ගවේෂණයේ ප්‍රතිඵල තුනක් විස්තර කරන්න. මෙහිදී ඔබ සොයාගත් දේශයන් හා පුද්ගලයන් පිළිබඳව සඳහන් කරමින් කෙටි සටහනක් සපයන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. මේ කොටස සම්බන්ධ ප්‍රශ්නයක් 2020 අහලා තිබුණා. ඒ කියන්නේ පහුගිය ප්‍රශ්න පත්‍රය අහලා තිබුණා. 8 ප්‍රශ්නය. ඒකේ පළවෙනි කොටසේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1453 තුර්කීන් අත්පත් කරගත් ග්‍රීක රෝම උගතුන් අධ්‍යනය කටයුතු වල නිරත වූ නගරය කුමක්ද? ඔබ දන්නවා. දැන් ලකුණු කරන්නත් දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි කොන්ස්තන්තිනෝපල් නගරය. ඊළඟට වෙළඳ හා වාණිජ කටයුතු නිසා ප්‍රසිද්ධියට පත් ඉතාලියේ නගර දෙකක් නම් කරන්න. වැනීසිය, ජිනෝවා වගේ නගර. ඊළඟට තුන්වෙනි කොටසේ අහලා තියෙනවා ඒ පුනරුද සමයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න ලකුණු දෙකයි ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ලක්ෂණ. ඊළඟට B පුනරුද සමයේ විශ්වය පිළිබඳ ඉදිරිපත් වූ මත දෙකක් සඳහන් කරන්න ලකුණු දෙකයි. එතන ලකුණු හතරයි. ඊළඟට හතරවෙනි කොටසේ අහලා තියෙනවා 2020 පුනරුද සමයේ ඉතාලියේ බිහි වූ චිත්‍ර හා මූර්ති කලාවේ විශේෂ ලක්ෂණ දෙකක් නිදසුන් දක්වමින් විස්තර කරන්න ලකුණු පහයි. චිත්‍ර හා මූර්ති ඔබට ශිල්පීන් එක්කම සඳහන් කරලා ලකුණු පහ ලබා ගන්න පුළුවන්. ඒකෙම පස්වෙනි කොටසට අහලා තියෙනවා ලකුණු 6ක දේශ ගවේෂණයේ නිසා ලෝකයේ ඇති වූ දේශපාලන වෙනස්කම් හා ආර්ථික වෙනස්කම් එක බැගින් දක්වා පැහැදිලි කරන්න ලකුණු 6යි. ඔබට දැන් තේරෙනවා ඇති දරුවනි, මේ පාඩමෙන් මේ අවුරුදු පහුගිය අවුරුදු පහේම ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට ඉතාම වැදගත් මාතෘකාවක් පුනරුදේ කියලා කියන්නේ ඔබට ලකුණු 18ක ප්‍රශ්නයක් අහනවා බොහෝ විට. 2020 18ක ප්‍රශ්නයක් සහ කෙටි ප්‍රශ්න දෙකකුත් අහලා තිබුණා. එතකොට එතනම ලකුණු 22ක් ඔබට මේ පාඩමේ. ඒ නිසා මෙම පුනරුදේ කියන පාඩම හොඳින් අධ්‍යයනය කරලා ඔබ හොඳ ලකුණක් සාමාන්‍ය පෙළ විභාගයට ලබා ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම හොඳින් සාමාන්‍ය පෙළ මුහුණ දීලා ඉතිහාසයට ඒ සාමාර්ථයක් ලබා ගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10-11 ශ්‍රේණි සඳහා ඉතිහාසයේ පාඩම ඔබට කියලා දුන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යාකාන්ති ආදරණීය ගුරුමෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැ